మీలంగడ గారు ముజిబుర్ రహమాన్ మాంద్రితుమా ముజిబుర్ రహమాన్ మాంద్రితుమా
స్తుతి గారు సభాపతిమని అద విపక్షే అపే మంత్రివరు దిగిన దిగటమ కథా కరాన్ని ఎక మాతృకావై ఏక తమై కోప్ ఎక ఏక తమై ఐ కోప్ ఎక విదరై కథా కరాన్ ద వెన మాతృకావక్ నా දැන් මේ කෝප ගැන කතා කරලා මුළු පාර්ලිමේන්තුවම බයිස්කෝප් එකක් කරලා තියෙනවා. හැබැයි ඊට එහා යන්න දෙයක් නැහැ. දැන් මේගොල්ලෝ හිතනවා මේ මහ බැංකුවේ සිද්ධිය අල්ලගෙන ඒක කතා කරගෙන මහින්ද රාජපක්ෂව යලි උපද්දන්න පුළුවන්ද කියලා බලනවා. ඒක තමයි ඕකේ පිටිපස්සේ තියෙන දේශපාලන කරණය. මගමැතුමා අද උදේත් ප්‍රසිද්ධි ප්‍රකාශයක් කළා. එතුමා කිව්වා දැන් මම මේක නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට තමුන්නාසට අවශ්‍ය නම් පක්ෂ නායකයෝ එකතු වෙලා කැඳවලා තීරණයක් ගන්න පුළුවන් තවත් කොහාටද මේක ගෙන යන්න ඕනේ කියලා. එතුමා ඊටාම විනිවිද භාවයකින් උත්තරයක් දුන්නා. ඒ උත්තරයක් දීලා මේ මන්ත්‍රීවරු සෑහීමටපත් වෙන්නේ නැහැ. ඇයි ඒ? මේක පිටිපස්සේ තියෙන දේශපාලනයක්. මේගොල්ලෝ හිතනවා මේ කෝප් කමිටු වාර්තාව අරගෙන මේක වටේ ගිහිල්ලා මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා මේගොල්ලෝ කල්පනා කරනවා. මහින්ද රාජපක්ෂ නැවත උපදින්න පුළුවන්ද කියලා මේගොල්ලන්ගේ හිතේ අදහසක් තියෙනවා. ගරු සභාපතිතුමනි, අපි එකක් කියන්න ඕනේ. මේගොල්ලන්ගේ කාලේ කෝප් කමිටුව තිබුණා. මේ ඇමතිතුමා ඉන්නා විජේදාස මහත්මයා එතුමා පත් කරා 2007. මොකද කරේ? එතුමා කෝප් කමිටුවේ තිබුණ ආණ්ඩුවේ තිබුණ හැම හොරගමක්ම ඇල්ලුවා. ඇල්ලුවාම මහින්ද රාජපක්ෂ මහත්තයා බලපෑම් කරා. මෙයා මෙතුමා අයින් වෙන්න කියලා. මෙතුමා අයින් වුණේ නැහැ. මොකද කරේ? 2008 මැයි මාසේ පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරලා දැම්මා. එහෙමයි මේගොල්ලෝ කෝප් කමිටුවට සැලකුවේ. එහෙමයි කෝප් කමිටු වාර්තාව යට ගැව්වේ. දැන් යන්න එපා මහින්ද අලුත්ගම මන්ත්‍රීතුමා එන්න. මේක පොඩ අහලා ඉඳලා යන්න. මේකත් අහගන්නකෝ. අහගන්න. තව තියෙනවා කියන්න. පොඩ අහගෙන ඉඳලා යන්න. එතකොට මේගොල්ලෝ ඒක යට ගැව්වා. යට ගැහලා ඩියු ගුණසේකර මන්ත්‍රීතුමාව පත් කරා 2008 ජූනි මාසේ නැවත පාර්ලිමේන්තුව කැඳවලා. මේගොල්ලෝ එහෙමයි හොරු හැංගුවේ. මේගොල්ලෝ එහෙමයි හොරුන්ව බලාගත්තේ. මේගොල්ලෝ එහෙමයි ෆයිල් යට ගැව්වේ. යට ගහලා දැන් අපිට කියනවා අපි ආර අපිට කාවත් ආරක්ෂා කරන්න ඕනේ නැහැ. ගරු මන්ත්‍රීතුමනි, මේගොල්ලෝ කතා කරනවා දැන් අද ඇවිල්ලා මාධ්‍ය නිදාස ගැන. මොකද්ද මාධ්‍ය නිදාස? මාධ්‍ය නිදාස අපිට කියනවා මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා ලියුමක් යවවලු. ඔව්, අපි ලියුමක් යවුවා. ඕගොල්ලෝ කාවද යවුවේ? ඕගොල්ලෝ සුදු වෑන් යවුවා, හමුදාව යවුවා, ලසන්ත වික්‍රමතුංගව වෙඩි තියලා මැරුවා, ප්‍රදීප් බැක්නලි ගොඩව මහමුදට අරගෙන ගිහිල්ලා මූද කිල්ලෙව්වා, සිරසට ගැව්වා, සියතට ගැව්වා, කීත් නොයත්ට ගැව්වා, ඊළඟට ඊ නිවුස් එක ගිනි තිබ්බා. ඕගොල්ලෝ කරේ ඒවයි. අපේ එක ලියුමකට ඕගොල්ලෝ දඟලනවා. අපේ එක ලියුමකට දඟලනවා. ඕගොල්ලෝ කරපු දේවල්, ඕගොල්ලෝ කරපු අපරාධ, ඕගොල්ලෝ කරපු ගිනි තියපු ඒවා, ඒවා ගැන කතා කරන්නේ නැහැ. මේ අපේ එක ලියුමක් ගිය ගමම්ම මෙතන ඇවිල්ලා බෙරිහන් දෙනවා. මේගොල්ලෝ කරපු දේවල් කතා කරනවා නම් අපි මේවා බෙරිහන් දීලා නෙමෙයි, අපි මේ පාර්ලිමේන්තුවේ උඩ යටිකුරු කරන්න ඕනේ. මේගොල්ලන් මාධ්‍යයට සැලකූපු හැටි ඒ කාලේ. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි, අද අපි දන්නවා මේගොල්ලන්ගේ ආණ්ඩු කාලේ විශාල ආර්ථික සංවර්ධනය ගොඩනගන්න විශාල මේගොල්ලෝ කරා විශාල ප්‍රොජෙක්ට්, මෙගා ප්‍රොජෙක්ට් කරා. මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය හැදුවා. අපි දන්නවා ඒව වලින් 7-5ක අපිට ආදායමක් නැහැ. හදපු එයාපෝර්ට් එකේ ගුවන් යානා නෙමෙයි, අලි තමයි ඉන්නේ. ඒකේ ගුවන් යානා නැහැ. මූද හැරලා ලොකු වලක් ඇදුවා. ඒක මොකද්ද? ඒක හබර් එකක්ද? අගමැතිතුමාට පින් සිද්ධ වෙන්න එතුමා චීනෙට ගිහිල්ලා ඒ චීනෙත් එක්ක කතා කරලා ඒ ණය ටික පියව ගන්න. අපි ඒ ප්‍රදේශයේ ආර්ථික සංවර්ධන නවීන කර්මාන්ත ඇති කරනකොට මේගොල්ලෝ අපිට කියනවා චීනෙට අපි ඉඩම් විකුණන්න හදනවාලු. ඇයි මේගොල්ලෝ වික්කේ ගෝල් ෆේස් එක අක්කර 500 වික්කා සින්නක්කරේට? අර කොළඹ තිබුණු හමුදා කඳවුර චීනෙට වික්කා. ඒව ගැන කතා නැහැ. දැන් මේගොල්ලෝ ගත්ත ණය ටික ඒ කිසිම ලාභයක් නැති, කිසිම ආදායමක් නැති ඒ මෙගා ප්‍රොජෙක්ට් එක අතට ඒ ණය ටික පියව ගන්න අපි චීනෙත් එක්ක එකඟත්වයකට එනකොට මේගොල්ලෝ කියනවා ඉඩකඩම් විකුණනවා කියලා. ඉඩකඩම් නෙමෙයි මේගොල්ලෝ මේ හම්බන්තොට ඇරියේ වරක්. ඒ වල මේ අගමැතිතුමා චීනෙට ගිහිල්ලා ගොඩ දාන්නේ නැත්තම් අපි ඔක්කොම වලේ මැරිලා මැරෙන්න වෙන්නේ ණයකේ වාදන්න බැරුව. ඒක තමයි අපිට කරන්න වෙන්නේ අන්තිමට. මේ අගමැතිතුමාට පින් සිද්ධ වෙන්න ඒ වලේ මැරිලා මැරෙන්න යන ටික අපි බේරගත්තා. නැත්නම් අපි ඔක්කොමලට ඒ වලට පයින්න තමයි තියෙන්නේ. මොකද හාබර් එකක් නෙමෙයි හැදුවේ. හැදුවේ වලක් කෑරුවේ එකේ. ඒකට නැවෙන්නේ නැහැ. ඒ ආදපු වලට තමයි අගමැතුමා ගිහිලා අද චීනෙත් එක්ක ඒ ප්‍රදේශ සංවර්ධනය කරනකොට මේගොල්ලෝ දේශප්‍රේමී වෙලා. දැන් අපේ කවුද අපේ මුදල් හැමතුමා පෞගිය කාලේ චීනේ තානාපති කාර්යාලෙත් එක්ක හැමතුමත් එක්ක පොඩි වාදයක් ගියා. ඒ චීනේ ගත්ත ලෝන් ගැන ඒගොල්ලෝ කිව්වා අපි කිව්වා 102යි එතුමාලා කිව්වා 102 දෙනවයි කියලා ඒ ණය ගන්න හදනකොට කිව්වා 103 අමාරයි කියලා. ඒ අනකොට දැන් කට්ටියක් කෑ ගහනවා චීනෙට අපහාස කරන්න එපා චීනෙට අරියාද කරන්න එපා චීනේ තමයි අපිව බේරගත්තේ කියලා. මම බැලුවා මේ කවුද කෑ ගහන්නේ මේ චීන්නු කෑ ගහනවද කියලා. මොකද අපි අමුදල් හැමතුමා ටිකක් සැර වසන වලින් චීනෙට බයිනකොට මේ චීන්නු ටිකක් කෑ ගහනවද කියලා අපි හිතුවා. බලනකොට කවුද කෑ ගහන්නේ? බන්දුල ගුණවර්ධන හැමතුමයි අපේ මහා දේශප්‍රේමියා උදේ ගම්මන් පිළිඇඳුමා. දැන් මන්ත්‍රීතුමයි. දැන් මේගොල්ලෝ චීනු දේශප්‍රේමී වෙලා. දැන් කාලයක් තිස්සේ මේ රටේ ජාතිවාදී අවස්සන්න පුළුවන්ද? ඒ දේශප්‍රේමියෝ ටික දැන් අපි චීනෙත් එක්ක යම් යම් වාද විවාද කරනකොට දැන් මේගොල්ලෝ චීනේ ආරක්ෂා කරගන්න චීන දේශප්‍රේමියෝ වෙලා. දැන් එහෙම තමයි මේගොල්ලන්ගේ ගමන් මඟ තියෙන්නේ. ඒ හින්දා අපි මේගොල්ලන්ට කියන්න ඕනේ අද මේ අපි ලබාගත් මේ නිදහස මේක අපි යටපත් කරන්න දෙන්නේ නැහැ. ගරු සභාපතිතුමනි, මගේ ළඟ තියෙනවා රාජපක්ෂ ඇන් කම්පැනි කියලා පොතක්. ඒ පොතේ තියෙනවා රාජපක්ෂ ඇන් කම්පැනි හේවත් සාටක වංශය කියලා. මේ පොතේ තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ කාලේ ඒ වෙච්ච ගනුදෙනු ගැන ඔක්කොම තියෙනවා. අපේ මහින්දානන්ද මන්ත්‍රීතුමා ගැනත් මේ පොතේ හොඟක් දේවල් කියලා තියෙනවා. මේ පොතක් අරන් බලා ගත්තොත් අපිට පුළුවන් මේගොල්ලෝ මේ රටේ ජාතික සම්පත, මේ රටේ මුදල් ටික කොයිතරම් දුරට අවභාවිතා කරලා තියෙනවද, ඒවා කොයිතරම් හොරකම් කරලා තියෙනවද කියලා අපිට පේනවා. ඒ හින්දා අපි ඒගොල්ලන්ට කියන්න කැමති, වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. එහෙම ගහනකොට තමුන් නාසලට තමයි ඒව නැවත හැරිලා එන්නේ. ඒකත් එක්කම අපි දන්නවා මේ කෝප් කමිටුව ගැන දිගින් දිගටම වාද විවාද යනවා. අපි දන්නවා කෝප් කමිටුව ගැන මීට කලිනුත් මේ මහ බැංකුව ගැන මහ බැංකු වංචාව පිළිබඳ ඒ තියෙන විමර්ශන පිළිබඳව මීට කලින් මානව අයිතිවාසිකම් නඩුවක් ගියා සුප්‍රීම උසාවියේ. ඒකෙදි හිටපු මහ බැංකු අධිපතිතුමාව අපි දන්නවා එතුමාව ඒකේ නිදහස් කරලා තියෙනවා. එහෙම නිදහස් කරලා උසාවි නියෝගයක් තියෙද්දිත් අගමැතිතුමා අද පැහැදිලිවම ප්‍රකාශ කළා ඒ නිර්දේශ ටික ක්‍රියාත්මක කරන්න එතුමා අද නීතිපති කාර්යාලයට ඒ දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා කියලා. ඒ හින්දා සභාපතිතුමනි, විපක්ෂය ඇවිල්ලා මේ තියෙන එකම දේ මැරිග රවුන්ඩ් එකක් හැටියට මේ කැරගෙන එකම දේ උදේ ඉඳන් හවස් වෙනකන් මේ කෝප් මන්ත්‍රයේ තමයි මතු කරන්නේ. වෙන දේවල් මතු කරන්න නැහැ. ඒ හින්දා අද අපි මේ රටේ ස්ථාවර භාවයක් අපි හදා ගන්න ඕනේ. ආර්ථික සංවර්ධනයක් ඇති කරනවා නම් මේ රටේ ස්ථාවර භාවයක් තියෙන්න ඕනේ. මේ රටේ ජාතික ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. ජාතික සමගිය ගොඩනගන්න ඕනේ. ඒක තමයි මේ රටට තියෙන ප්‍රධානම අභියෝග ටික. ඒ අභියෝග ලබා ගත්තොත් විතරයි අපිට මේ රට නූතන වාදයක් එක්ක, නවීන තාක්ෂණයක් එක්ක, ඉදිරි පරම්පරාවට ලෝකයක් එක්ක සම්බන්ධ වෙලා යන්න පුළුවන් ගමනක් අපිට හදන්න පුළුවන්. අන්න ඒ ගමන හදන්න තමයි අපි මේ අවුරුද්දේ ඊළඟ වර්ෂය පුරා මේ ව්‍යවස්ථාව වෙනස් කිරීමත් එක්ක මේ තියෙන ගමන යන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. මේ ගමන බාධා කරන්න, මේ ගමන නවත්තන්න අද නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වෙනවා. ඇයි? ජාතික සමගියට විරුද්ධ, ජාතික සංහිඳියාවට විරුද්ධ, ඒ වගේම මේ රට එකට එකතු වෙලා මේ සංවර්ධනය වෙන ආර්ථිකයත් එක්ක මේ යන ගමනට විරුද්ධ විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිසට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රට නැවත මිලච්ඡත්තයට ගෙන යන්න, නැවත අපේ ගමන අඩාල කරගන්න, නැවත මේ රටේ ජාතික ප්‍රශ්න ඇති කරලා, ජාතීන් අතර කුලල් කා ගැනීම ඇති කරලා, අපි එකිනෙකා අතර වෛරය ඇති කරලා නැවත මේ රට මිලච්ඡත්තයට ගෙන යන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා අපි රජයක් හැටියට අපි මේ බලවේග වලට එකක් කියන්න කැමැති. අපි මේ ලබාගත් ජයග්‍රහණ රාශියක් තියෙනවා. අපි ලබාගත් නිදහසක් තියෙනවා. ජනවාරි 8 අපි මේ ලබාගත් නිදහස, ඒ අපි ලබාගත් ජයග්‍රහණ ආපසු හරවන්න දෙන්නේ නැහැ. ඒවා ආපසු හරවන්න මේ රටේ ජනතාව පටු දේශපාලනය වෙනුවෙන් නැවත මේ රටේ ජාතිවාදය ඉසෝසවන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි සියලු දෙනාම මතක තියාගන්න ඕනේ. මොකද අපේ ජයග්‍රහණය ඇවිල්ලා එසේ මෙසේ ජයග්‍රහණයක් නෙමෙයි. අපි ජනවාරියට මේ රටේ ජනතාව අතර විශාල ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ රාශියක් අපි ලබා ගත්තා. ඒ ලබා ගත්තේ මේ රටේ ජනතාව වේදා මේ රටේ තිබුණු ඒකාධිපති බලය පෙරලලා, මේ රටේ තිබුණු ඒකාධිපති ව්‍යුහරුව පෙරලලා, මේ රටේ තිබුණු පවුල් බලය කඩලා ඒ සියලු දේවල් විනාශ කරලා ඒ ලබාගත් ජයග්‍රහණ ටික ආරක්ෂා කරන එක මේ රටේ ජනතා ව්‍යාපාරයක වගකීමක් කියලා අපි මතක තියාගන්න ඕනේ. ඒ හින්දා ගරු සභාපතිතුමනි, අද විපක්ෂය හදනවා අපි මේ ආපු ගමන නැවත නවත්තන්න.
දැන් අවසන් කරන්න.
අවසන් කරනවා. ඒ හින්දා ඒ ගමන නවත්තන්න අපි කිසි විදිහකට ඉඩ ලබා දෙන්නේ නැහැ. අපි ලබාගත් ජයග්‍රහණයත් එක්ක අපි ගන්නවා. ඒ හින්දා අපි නැවත මේ ලබාගත් ජයග්‍රහණය ආපසු හරවන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් අපි කියනවා ඒක මුලාවක් කියලා. මොකද අපි අද මේ රට ලෝකයේත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් ශක්තිමත් පදනමක් අපි දාලා තියෙනවා. අපිට මේ ලෝකේ දිනා ගන්න අපිට පුළුවන් වුණා. පෞගිය කාලේ මේ රටේ තියෙන මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා. මේ රටේ තියෙන මේ රටේ මිලච්ඡත්වයක් හැටියට හඳුන්වපු ඒ ජාත්‍යන්තරය අද අපිත් එක්ක එකතු වෙලා යන්න පුළුවන් කියන එක අද පිළි අරගෙන තියෙනවා. ඒ හින්දා අපිට අලුත් ගමනක් යන්න පුළුවන්. අපිට අලුත් රටක් හදන්න පුළුවන්. අපි සියලු දෙනාටම එකට ජීවත් වෙන්න පුළුවන්. රටක් හදන්න පුළුවන් කියන ඒ විශ්වාසය අපි සතුව තියෙනවා. ඒ හින්දා අපි නැවත මේ රට මිලච්ඡත්වයට යන්න නොදී, නැවත මේ රට ජාතිවාදයට යට වෙන්න නොදී අපි මේ පටන් ගත්ත ගමන ඒ අලුත් බලාපොරොත්තුත් එක්ක අලුම් පරම්පරාවට මේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙලා අලුත් ගමනක් මේ රට යන ගමනට ඒ ශක්තිය ආණ්ඩුවට තියෙනවා කියමින් බගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගරු නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීතුමා. මේ මොහොතේ මුජිබු රහමාන් මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණෙනවා.
මන්ත්‍රීව පටන් ගන්න.
බොහොම සුදී ගරු මූලාසනාරුඩු මන්ත්‍රීතුමනි, අද මම සතුටටපත් වෙනවා මේ විවාදයට මටත් අදහස් දක්වන්න අවස්ථාව ලැබීම ගැන. හේතුව එකක්, මේ අමාත්‍යංශ භාර ඇමතිවරයා මගේ දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙක් දෙනියා ආසනේ. හැබැයි මට ඔබතුමාගේ අමාත්‍යංශයේ මම ගෙන්න ගත්ත අපේක්ෂිත ප්‍රතිඵල කියලා ලේඛනයක් අමාත්‍යංශයේ මේක තියෙන්නේ නීතිගරුක සමාජයක් සඳහා නීති හා සාමය පවත්වාගෙන යාම සහ දකුණු පළාතේ සංවර්ධනය ඉහළ නැංවීම. හැබැයි මට ඔබතුමාගේ මුලින්ම මට අහන්න තියෙන ප්‍රශ්නේ, නීතිගරුක සමාජයක් හදන්න තියෙන පොලිසිය අද ආදායම් උපදවා ගන්න ප්‍රධාන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. මේ රටේ අයවැය පරතකේ අවම කරගන්න තැන මිලියන ගාණක් ආදායම් උපදවා ගන්න තැන බවට පොලිසිය පත් කරගෙන තියෙනවා. ඒකට කමක් නැහැ. හේතුව එතුමා, මම එතුමාට ගරු කරනවා. එතුමා මහත්මයෙක් මාතර දිස්ත්‍රික් දේශපාලනේ. ඒක මම කියන්න ඕනේ. හැබැයි තමුන්නාසෙට සාමාන්‍ය ජීවිතේ මහත්ෙක් වුණාට තම උස්න තමුන්නාසගේ විශේෂය ඇතුලේ තමුන්නාසෙට මහත්ෙක් වෙන්න පුළුවන්කම ලැබිලා නැහැ. ඒක තමයි ඇත්ත. තමුන්නාසෙට මහත්ෙක් වෙන්න පුළුවන්කම ලැබුණේ නැහැ අමාත්‍යංශ විශේෂය ඇතුලේ. හේතුව කාරණේ, තමුන්නාසෙ ඡන්දේ පටන් ගන්න කාලේ ගරු අමාත්‍යතුමනි සාගල රත්නායක මැතිතුමනි තමුන්නාසෙ නෙමෙයිද දන්නා ඒ පෝස්ටරෙට ගැහුවේ. මට මතකයි දෙනිහායේ කොනේ ඉඳලා පල්ලෙගම කොනේ ඉඳලා දෙවුන්දර හරියට එනකම්ම ගහලා තිබුණේ තේ දැල්ලට ඉහළ මිලක් කියලා සාගල රත්නායක කියලා බෝඩ් එකක් ගහලා තිබුණේ. මාතරට එනකොට මංගල සමරවීර ඇමතුමා එතුමගේ බෝඩ් එකක් ගහලා තිබුණේ රැකියා සපේන මංගල කියලා. එහෙන් බලාදි කරු ඇමතුමනේ දකුණට තරම් ප්‍රශ්න අඩු තැනක් දැන් ලංකාවේ කොහෙවත් නැහැ. දකුණේ තමයි ප්‍රශ්න විසඳිච්චම තැන. දකුණේ මිනිස්සු ඇඳෙනවා ඇඳෙනවා මම බැලුවේ. හැබැයි ප්‍රශ්න තියෙන ගරු මන්ත්‍රීතුමා, තමුන්නාසයට මම මේ කතාව අහගෙන හිටියේ දැන් ඔතන කොනේ ඉඳලා මේ මුළු පාර්ලිමේන්තුව ඇතුළෙම කතා කරන ඒවා. ඒක අහගෙන හිටියම ගරු එමතුම මට තේරිච්ච දෙයක් තමයි ලංකාවේ මේක මම විශ්වාස කරන්නේ නීතිය කියලා කියන්නේ. අධ්‍යාපනයේ නීතිය කියන්නේ දෙකම එකක්. රටක් හදනවා නම් අධ්‍යාපනය ඉහළට ගේන්න ඕන. නීතිය ප්‍රධානයි රටක් නිවැරදි මාවතට ගෙනියනවා නම්. අද කතා කළේ නීති හා සාමය පිළිබඳ අමාත්‍යංශ ගැන. මම දැක්ක තමුන්නාසලගේ කෑ ගහන තමුන්නාසලා කතා කරපු දේවල් ටික. ඒ නිසා තවත් ඇඬෙන ඒවා අහගන්න එපා මගෙන්. සද්ද නැතුව ඉන්න කතා කරන්න ඕන. අගමැතිතුමා ඉස්සරහා කියන්නේ මේ මුල 77 ඉඳලා කියන්න. ඕනේ නම් 77 ඉඳලා කියන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඔය සද්ද බද්ද ප්‍රශ්නෙකුත් නැහැ. ඒක මතක තියාගන්න. මං කන එකක් ගහගෙන මේකට කුණු හරපෙන් ගෙනක මං එන විනිහත් එක්ක කතා කරපු මිනිහෙක් මම. ඒ නිසා මට ඒ ප්‍රශ්නයක් නැහැ කියලා මම මුලින්ම කියනවා. ගරු මාත්‍යතුමනි මම මුලින්ම මතක් කරන්න කැමති යහපාලන ආණ්ඩුවේ ජනවාරි 8 වෙනිදා හදනකොට ජනවාරි 8 වෙනිදා යහපාලන ආණ්ඩුවේ ප්‍රධානම අරමුණක් උනේ රටේ යහපත් සමාජයක් හදන එක ගැන තමයි ප්‍රධාන අරමුණ උනේ. මම තමුන්නාසේලාට කියන්න කැමති 2014 වාර්තා වුණු සහ 2015 වාර්තා වුණු අපරාධ සිද්ධීන් සම්බන්ධ වාර්තාව 2014 අවුරුද්දේ බරපතල අපරාධ 50962ක් වාර්තා වෙනවා රටේ. ඒකේ 29396ක් ප්‍රතිශතය 157යි. 2015 අවුරුද්දේ බරපතල අපරාධ 40188යි. විසඳු ප්‍රමාණය 13049යි. ප්‍රතිශතය 132යි. 125කින් බරපතල අපරාධ විසඳ ගන්න පූජිත ජයසුන්දර ඇමතුමාගේ පූජිත ජයසුන්දර ගෞරව පොලිස්පත්තුමාට බැරි වෙනවා. හැබැයි පූජිත ජයසුන්දර පොලිස්පත්තුමාට මම කියන්න ඕනේ තමුන්නාස ගැන. තමුන්නාස මාධ්‍ය ඉස්සර මම ඉන්නකොට මම හරි කැමැතිම නියෝජ්‍ය පොලිස්පතිවරයා තමුන්නාසේ. රෑ 12යි ප්‍රවෘත්තියක් තිබුණ ස්වාධීන රූපවාහිනියේ රෑ 11:00 කතා කළත් පූජිත ජයසුන්දර අවදියෙන්. පූජිත ජයසුන්දර අවදියෙන්. ඒක තමයි ඇත්ත. උදේ පාන්දර 6ට ප්‍රවෘත්තියක් තිබුණා. උදේ 4:00 පූජිත ජයසුන්දර අවදියෙන් මම හරි සතුටටපත් වුණා. පොලිස්පති වෙනකොට අපි කැමති මිනිහෙක් පොලිස්පති වෙනවා අර සිවිල් කමිටුව හදලා අමුතු වැඩපිළිවෙලකට ගිය මිනිහෙක් පොලිස්පති වෙනකොට මට හිතුණා මෙන්න රටට අවශ්‍ය මිනිහෙක්පත් වෙනවා කියලා. හැබැයි පූජිත ජයසුන්දර මැතිතුමනි තමුන්නාසලා පළවෙනි මාධ්‍ය සාකච්ඡාව තමුන්නාසක තිනකොට මම දැනගත්තා ලනුව කඩා ගන්නවා මේ කියන එක මට තේරුණා. ඒක තමයි ඇත්ත. මේ වෙලා තියෙන එකට 132 තමුන්නාස බරපතල අපරාධ විසඳන මේ රටේ ඊළඟට කරු සභාපතිතුමනි පුද්ගලයන්ට සුළු අපරාධ සිද්ධ වෙනවා 43362ක් 2014 අවුරුද්දේ 72%ක් විසඳනවා. 2015 අවුරුද්දේ 43870ක් වෙනවා විසඳන්නේ 30292යි 69%යි විසඳන්නේ පුද්ගලයන්ට සුළු වරදවල්. මම මේ වැරදි ටික ඔක්කොම කියාගෙන ගියොත් තමුන්නාසලට පැහැදිලි වේවි. පූජිත ජයසුන්දර මහත්තය බලාගෙන යද්දි වැඩ කරලා නැහැ. නීතිය නවල පණින්න පුළුවන් තැන් ටික හොයලා දීලා විතරයි තියෙන්නේ. ඒ නිසා මම ගරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි මම මෙල මතක් කරනවා රටකට අවශ්‍ය වෙන්නේ ගරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි යහපත් සමාජයක් හදන්න. ජනවාරි 8 වෙනිදා මේ රටේ මහ පොළොවේ හිටපු හැම මිනිහෙක්ම හිතුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටත් වඩා හොඳ රටක් මේ රටේ නිර්මාණය වෙයි කියන අදහස තිබුණේ. හැබැයි ඒක පුස්සක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඒක පුස්සක් බවට පත් වෙලා තියෙනවා. මම කැමතියි මේ පාර්ලිමේන්තුවේ ගෞරවනීය පාර්ලිමේන්තුවෙන් අහන්න මේ පාර්ලිමේන්තුවේ ගහන්න කැමති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට පාලනය කරනකොට ලංකාවේ කුඩු තිබුණා. හැබැයි ඒ කාලේ කුඩු පැකට් එක මිල ගරු අගමැතිතුමා කුඩු පැකට් එක මිල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න කාලේ කුඩු පැකට් එක 1500යි. අද කුඩු පැකට් එක මිල රුපියල් 500යි. නෑ අහගෙන ඉන්න. ගරු අගමැතිතුමනි තමුන්නාසගේ. ඔව් ඉඳගයි. ගරු අගමැතිතුමනි දැන් මේගොල්ලෝ ගණන් දන්න නෑලු. ගණන් අහගෙන ඉන්න. ගරු අගමැතිතුමනි
ඉස්සන් උත්තර දෙන්න එපා.
රුපියල් 500යි කුඩු පැකට් එක. හැබැයි වැඩේ තියලා තියෙන්නේ මේ කුඩු මිල අඩුවීම විතරක් නෙමෙයි. මම අහනවා මේ ස්වභාවයෙන් ගරු පොලිසිය බාර ඇමතුමාගෙන් දැන් පොලිසියට පවරලා තියෙනවා හැම නිලධාරියෙක්ම නඩු 8ක් දෙන්න ඕන. මේ තලවතුගොඩ ඉන්නවා පෙම්ස කියලා මිනිස්සෙක්. පෙම්ස කඩුවේ උසාවිය හැමදාම පෙම්සට නඩු තියෙනවා. ප්‍රේමදාස කියලා නඩුව ගන්නවා එළියට බහිනවා ආයෙ ප්‍රේමදාස කියනවා ආයෙ නගිනවා. ආයෙ එළියට එනවා ප්‍රේමදාස කියනවා ආයෙ නගිනවා. දවසකට 8 සැරයකට වැඩිය නඩු වලට නගිනවා. කසිප්පු විකුණන්නේ. හැබැයි ඒ මිනිස්සගේ දරුවෝ 4 දෙනෙක් ඉන්නවා කන් ඇහින්නේ නැහැ ඇස් පේන්නේ නැහැ කතා කරන්න බැහැ ගරුවක මෙතුමා. ප්‍රේමදාසගේ දරුවට. හැබැයි මේ මිනිහ කුඩු විකුණනවා කසිප්පු විකුණනවා හැරෙන්න වෙන දෙයක් කරන්න විදියක් නැහැ මේ මිනිහට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පොලිසියෙන් කියන නඩු 8ක් අරගෙන වරේ නඩුවටක් අරගෙන ඉන්නකොට ගරු වගමැතිතුමා නඩු නිර්මාණය කරන්න වෙනවා. එතකොට කසිප්පු කරන මිනිහෙක් හිටියොත් තමයි නඩුවටක් දෙන්න පුළුවන්කම තියෙන්නේ. ගරු වගමැතිතුමනි මේ රටේ යහපත් රටක් හදන්න නම් අපි කරන්න ඕන අපරාධ විසඳන විදිය වැඩි කරන එක නෙමෙයි. අපරාධ වෙන එක නවත්තන්න පුළුවන් විදියක් මොකද්ද කියන එක හොයාගන්න එක. හැබැයි තමුන්නාසල දන්නවා පොලිස්පත්තුමා කොහොමද දන්නේ යට යම් සීමාවක උඩට ආවට පස්සේ යට මිනිස්සු ටික ඔක්කොම අමතක කරන සාමාන්‍ය සිද්ධියෝයි. සමහර පොලිසියේ වැඩ කරන්න විදියක් නැහැ. ඇත්ත ඒක. තාම අර ටයිප් කරන්න ගරු අගමැතිතුමා අර පරණ ටයිප් රයිටරේ ගහලා චකචක ගාලා ගහනවා නඩු වලටයි ඔක්කොම දෙකින් නුසාවිට උක. හැබැයි තමුන්නාසලා කතා කරන්නේ අමුතු එකක් 20 මෙන්න රට රවුම් කරලා දෙන්නේ. රවුම් කරලා දෙනවා තමුන්නාසලා තාම පොලිසියේ තැනට ගේන්න බැරුණා. තමුන්නාසලා හදන යහපත් රට ඇතුලේ. මේක තමයි සිද්ධිය. ඊළඟ කාරණේ FCID සම්බන්ධ කාරණේ FCID සම්බන්ධ කාරණේට මම මෙතන මොනවත් කියන්නේ නැහැ. හේතුව හැබැයි ගරු අගමැතිතුමා මම එක දෙයක් කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ මම මේ සමාජයේ තමුන්නාසල යටර බැස්සේ නැතුව ලාට කමන්නයි මිනිස්සු සම්බන්ධයෙන් අපි යටර බැහැල ඉන්නවා මිනිස්සුගේ අදහස් දෙනකන් ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි මගේ කන් දෙකට මේ කන් දෙකට ඇහෙන්න කියලා දෙන මේ රටේ සමහර මිනිස්සු දේශපාලනඥයගේ දරුවන්ගේ දරුවන්ට තැන ගහන්න ඕනේ කියලා දරුවන්ගේ දරු ලොක්කා ආගෙන ඉන්න ගරු මන්ත්‍රීතුමා තමුන්නාසරි බුද්ධිමත් මිනිස්සයා ගොම්පාට දාන්න එපා පාර්ලිමේන්තුව එච්චරයි කියන්නේ අගමැතිතුමා ඉස්සරහා ඊළඟ කාර්යය ගරු මන්ත්‍රීතුමනි මේක ඊළඟ කාරණේ මං FCID ගැන කතා කරන්නේ නැහැ FCID ගැන කතා කළොත් එහෙම හේතුව බොරුවට නිකන් කවුරුත් කතා කළා යමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා මම දන්නවා මේ මොනව කතා කළත් FCID සම්බන්ධ වෙන්නේ නැහැ කියලා මම දන්නවා හේතුව දැන් ගොඩ දෙනකොට තියෙන 20 ප්‍රශ්නේ ඩිලන් පෙරරැමතුමා කතා කරද්ද කිව්වා මොකද්ද කිව්වේ සරත් ෆොන්සේකා ඇමතුමා 14000 කින් පරාදුනා කිව්වා යුද්ධේ කරපු නායකයෙක් කිව්වා මේ ගිය සැරේ ඡන්ද 7000 කව ගත්ත ඇමති කෙනෙක් කියලා දැන් ඇවිල්ලා ඉන්නවා කිව්වා ජනතා වික්ති පෙරමුණේ අනුර කුමාර සාරේ මොකද කිව්වේ සම්පූර්ණයෙන්ම ගිය ආණ්ඩුව කාලේ විච ප්‍රශ්න ටික. හැබැයි එල්ල කළේ ගෝඨාභය රාජපක්ෂගේ සීමාව. හැබැයි තමුන්නාසරලා මගේ තමුන්නාසරලාගේ ආණ්ඩුව ඇතුලේ දවස් 4ක් ඉස්සරහට හිතන්න පුළුවන් විෂන් එකක් තියෙන මිනිස්සු මේ අතරේ නැහැ. ඇත්ත ඒක. දවස් 4ක් ඉස්සරහට පුළුවන් කියලා හිතා. හැබැයි තමුන්නාසරලා හිතන විදියනේ මේ ලොක්කා එක ඇත්ත. මතක තියාගන්න. අගමැතිතුමාගේ පස්සේ වාඩි වෙලා හිටියගල අගමැතිතුමා කතා කරද්දී තමුන්නාසරලා බුද්ධිමත් මිනිස්සු විතර මේ රටට වෙන්නේ නැහැ. අනිත් කාරණේ කරු සභාපතිතුමනි.
මන්තුමා තව විනාඩි දෙකක් තියෙනවා. තව විනාඩි දෙකක්.
මම විනාඩි 15 විනාඩි 7 වෙනවා තව.
බල්ලා දෙන්නේ.
අනිත් කාරණේ කරු සභාපතිතුමනි. තමුන්නාස දන්නවා කාලේ මේ වෙලාවේ මේ වෙනකොට තමුන්නාසගේ අග්‍ර මිත්‍රයා තිසත්නායක මැතිතුමා තමුන්නාසේ ළඟ හිටිය ඇත්ත මිත්‍රයතුමා. හැබැයි ප්‍රශ්න වුණා ගියා. අහගෙන ඉන්න පණින්න එපා. හැබැයි එතුමා දැන් මේ වෙලාවේ උස බන්ධනාගාරයේ ඉන්නේ කූට ලේඛන හැදීමේ ප්‍රතිඵලයක් විදිහට කියලා ඇතුළට දාලා ඉන්නේ. හැබැයි එහෙම බලද්දී කරු අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපේ ජාතික හෙළුරු මේ චම්පික රණවකලා ඇයි එහෙම ඉන්නේ? ඒක මගේ එක ප්‍රශ්නයක්. අනිත් එක කරු අගමැතිතුමා FCID ට අරන් ගියා මහත් බාර දුන්න පැමිණිලා රාජිත සේනාරත් මහත්තයා විරුද්ධව. මගේ තමුන්නාසර තව උපරිමුණුත් තව අවුරුදු 15 මේ පොළවේ ජීවත් වෙන්න පුළුවන් ඒක තමයි ඇත්ත. තමුන්නාසගේ වයස 70යි. අවුරුදු 15 කියලා කියන්නේ කරු අගමැතිතුමා වෙසක් පොයවල් 15යි තව. හැම වෙසක් පොයටම දන්සලක් දුන්නොත් තමුන්නාසේ දන්සල් 15යි දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක තමයි ඇත්ත. ඊළඟ කාරණේ මෙතෙන්ද ගෝ මහින්ද රාජපක්ෂ මුජිවර් රහමන් මන්ත්‍රීතුමා කිව්වා මහින්ද රාජපක්ෂ රාජ පණ දෙන්න හදනවා කියලා. මම එකම එක දෙයක් කියනවා සමහර මිනිස්සු මැරිච්ච වගේ ජීවත් වෙනවා ජීවත් වුණත් සමහර මිනිස්සු මැරුණත් ජීවත් වෙනවා වගේ ජීවත් වෙනවා මහින්ද රාජපක්ෂ මැරුණත් මිනිස්සුගේ පපුවේ ජීවත් වෙනවා මහින්ද රාජපක්ෂ මැරුණත් පපුවේ ජීවත් වෙනවා කියන එක මම මේ වෙලාවෙම මතක් කරනවා. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත කාරණේ. ඊළඟ කාරණේ කරු අගමැතිතුමනි දුමින්ද සිල්වා කියන තමුන්නාසලාගේ පැත්තේ හිටපු මන්ත්‍රීවරේ ගිය ආණ්ඩුව කාලේ. අහගෙන ඉන්න පණින්න එපා. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ වරදක් වුණා නම් ඒ වරද සම්බන්ධයෙන් මම කතා කළේ නෑ. ඒක ඇත්ත. මම මේ පාර්ලිමේන්තුවේ කිසිම මිනිහෙක් සුද්ධ කරන්න යන්නේ නෑ. ඒක තමයි ඇත්ත. හේතුව මහ ජනතාව අපිට ඡන්ද දීලා තියෙන අපේ අවංක චේතනාවක් අරගෙන. හැබැයි දුමින්ද සිල්වට ප්‍රතිකාර ගන්න ප්‍රෝහලකට යෑමේ ප්‍රශ්නයක් නෑ. අර බෝඩ් එක ගහලා තියෙන සිරකරුවොත් මිනිස්සුයි කියලා. හැබැයි ඇතුළට යන්න ඕන අගමැතිතුමා අගමැති විදිහට නෙමෙයි. සාමාන්‍ය මිනිහෙක් විදිහට ඇතුළට ගිහිල්ලා බලන්න ප්‍රශ්නේ මොකද්ද කියලා. මම කතා කරන්නේ නෑ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තියෙන සමහර ප්‍රශ්න. හේතුව මට කාලේ නෑ. මම යම් දවසක අවදින් ඒව ඇත්තටම උන්වහන්සේලාට කියලා දෙන්න වෙන දේවල් සම්බන්ධයෙන්. ඊළඟ කාරණේ කරු අගමැතිතුමනි මේ වෙනකොට රට පුරාම අපරාධ රැල්ලක් වැඩි වෙලා තියෙනවා. තමුන්නාසගේ මම
මන්තුමා මුතුමාගේ කාලය අවසానයි. 12 විනාඩි 12.
15යි. විනාඩි 15යි මගේ කාලය.
පොඩක් ඉන්න මම පෑදලි කරන්නම්. පෑදලි කරනකම් පොඩක් ඉන්න.
අවසාන.
පොඩක් පෑදලි කරන්නම්.
අවසාන එක.
දැන් පෑදලි කරනකම් පොඩක් ඉන්න. දැන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා විනාඩි 18ක් කතා කරලා තියෙනවා. එතුමා විනාඩි 8ක් වැඩිපුර අරගෙන තියෙනවා. ඒකෝර ඒ ගත විනාඩියත් එක තමයි මෙතුමාට විනාඩි 12ක් විනාඩි 2ක් වැඩිපුර ලබා දුන්නේ.
මට ගරු මුලාසර මට මතන් කරලා
මන්ත්‍රීතුමා
අවසාන වශයෙන් මට විනාඩි 2ක් දෙන්න මම තමුන්නාසගෙන් ඉල්ලනවා. පළවෙනි කාරණේ ගරු අග්‍රාමාත්‍යතුමනි මේ තමුන්නාසගෙන් බලාපොරොත්තු වෙන එකම එක දෙයක් තමුන්නාසයට ආයේ අගමැති වෙන්න පුළුවන්ද ජනාධිපති වෙන්න පුළුවන්ද පාර්ලිමේන්තුවට එන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මම ඒක හොයන්නෙත් නැහැ. හැබැයි ඇත්ත ඇත්ත කාරණේ ඇත්ත ගරු අගමැතිතුමා
අසංකරන් මන්තුමා
ඒක තමයි කියන්නේ
මන්තුම අවසන් කරන්න.
මාසේ බුද්ධිමත් මිනිහෙක් කියලා මම දන්නවා. හේතුව මේ මේ එක්සත් ජාතික පක්ෂයේ ඉස්සර හිටිය කරු අගමැතිවා තමුන්නාසේ වගේ යම් මට්ටමකට වෙනස් විදිහේ මිනිස්සු ටිකක්. මේ වගේ හරක් ටිකක් හිටියේ නැහැ.
ඒක අවසන් කරන්න මන්තුම.
ඒ හරක් හිටියේ නැහැ. ඊළඟ කාරණේ කරු අගමැතිතුම.
මන්තුම අවසන් කරන්න.
නිහතමානී යම් කියන දේවල් අහගෙන ඉන්න. තමුන්නාසේ නිහතමානී. මේ හරක් නිහතමානී නැහැ.
අවසන් කරන්න මන්තුම.
කීවරුන්නන් නිහතවාදාවය ඇති කරන්න පුළුවන් වේ. අවසාන වශයෙන්ම එක දෙයක්
අවසන් කරන්න.
ගරු අමතුමනි මගේ අවසාන ඉල්ලීම දකුණු පළාත භාර අමතිවරයා තමුන්නාසේ දකුණු මිනිසුගේ බලාපොරොත්තුවක් කරන මහ බලාපොරොත්තුවක් තමුන්නාසේ දන්නවා අපේ මුළු දකුණම එක පැත්තකින් බලවේගම් ගලනවා අනිත් පැත්තේ ගින්ගක
ගලනවා
මැදින් නිල් වලාගම් ගලනවා මුළු හතර කොනේම එක කොනක මූදු සීමාව තියෙනවා දකුණේ ඉන්නේ ගරු අමතුමා තමන්ගේ
හරි මන්තුමා අවසන් කරන්න විනාඩි 3ක් දීලා දෙනවා වැඩිපුර
විනාඩියක් දෙන කරුම ගරු මන්තුමා
විනාඩි 3ක් දීලා දෙනවා
මගේ නිෂ්පාදනයෙන් කුල
විනාඩි 3
සාදීනව ජීවත් වෙන මිනිස්සු ඒ මිනිස්සුගේ ආර්ථිකය හදන්න පුළුවන්කම
අවසන් කරන්න
හරි දැක්මක් දෙනවා හදන්න පුළුවන්කම තියෙනවා
රයි බොහොම ස්තුතියි
මතක තියා ගන්න අප්පුවා පිටිපස්සෙන් දැන් ඕන දෙයක් කියන්න
බොහොම ස්තුතියි මන්තුමා
මන්තුමා දන්නව තමුන්නාසේගේ
මන්තුමා බොහොම ස්තුතියි ගරු රංජන් රාමනායක මන්තුමා
එනවා පිටිපස්සෙන් තියන්නේ
කතා කරන්න මන්තුමා ගරු අමැතිතුමා කතා කරන්න
ගරු මූලාසන අරුවට මන්ත්‍රීතුමනි මට ඉතාම කෙටි කාලයක් ලැබී තිබෙන නිසා මම කෙලින්ම මාතෘකාවට බයින මම කතා කරන්න තෝරාගත්තේ අධිකරණ අමාත්‍යාංශය ගරු මූලාසන අරුවට මන්ත්‍රීතුමනි ජනවාරි 8 ජනතාව ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දුන්නා මේ රටේ නව ජනාධිපතිවරයෙක්ට සහ අගමැතිවරයෙක්ට සහ නව ආණ්ඩුවකට. පහුගිය ආණ්ඩුව අවුරුදු දෙකක් ඉස්සෙල්ලා දෙකක් රට කරන්න තියෙද්දි ඒට ඉස්සෙල්ලා ජනතාව එලවා දැමුවේ ප්‍රතික්ෂේප කළේ මොකද්ද කියන එක කවුරු කවුරුත් හෘද සාක්ෂියෙන් වටහා ගත්තොත් හොඳයි. අපි බැලුවොත් අලුතෙන් ආපු මේ අපේ ආණ්ඩුව ආවට පස්සේ අපේ විනුසුරුවරයාගේ නම අගවිනුසුරුවරයාගේ නම ශ්‍රී පවන් මහත්මයා ශ්‍රී පවන් එතකොට අපි දැක්කා පහුගිය යුගයේ අපේ ශිරාණි බණ්ඩාරනායක කියන අගවිනුසුරුතුමිය ඒ රජයේ හිටපු රජයේ දිවිනගුව පනත ගේද්දි ඒකට විරුද්ධ යම් යම් තීන්දුව දුන්නා එතකොට මොකද්ද ගියාණ්ඩුව කළේ මේක සංසන්දනාත්මක හිතන්න ඕන. මොකද මේක අහන් ඉන්න පොදු ජනතාව අහනවා මේ අධිකරණයේ වෙනස සැපද කියලා. ඒ කියන්නේ මේ ආණ්ඩුව ආවට පස්සේ අධිකරණයේ වුණු වෙනස්කම් සැපද ඒක චූන්ද සතුටුදායකද කියලා. ඉතින් එහෙම තමයි ඒ කාලේ සිද්ධ වුණේ. ඒ කාලේ දිවිනමගුව පනත ගැන යම් යම් රජයට විරුද්ධ මත ප්‍රකාශ වෙද්දි එතුමියට මොකද කළේ හිටපු රජය? එතුමිය ගේ ඉස්සරහ පිටත ගිහිලා හූ කියලා කෑ ගහලා එතන සින්දු දාගෙන නටලා කිරිබත් කාලා එතුමියෝ එලෙව්වා. එහෙමයි වැඩ කළේ. නමුත් මේ ශ්‍රී පවන් මහත්මයා දැන් ඉන්න අගවිනිසුරුතුමා මේ රජයට විරුද්ධව තීන්දුව කීයක් දුන්නද? ගල්ලගුරු චෝදනාව ආවා. ගල්ලගුරු ගැන වංචාවක් කියලා චෝදනාවක් ආවා. එතුමා මොකද කළේ? මේ රජයට විරුද්ධව තමයි තීන්දුව දුන්නේ. වැට් ප්‍රශ්නය. වැට් ප්‍රශ්නයේදී රජයට පක්ෂපාති තීන්දුවක් නෙමෙයි දුන්නේ. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරලා උසාවියට එතුමට පක්ෂව දුන්නේ. ඉතින් මෙහෙම තමයි අද අධිකරණයේ ක්‍රියා කරන්නේ. මේ ක්‍රියා කරද්දී මේ ඇයට හිතට එකගව කියන්න පුළුවන්ද අපේ අධිකරණය මේ අධිකරණය අද රටේ අධිකරණය ස්වාධීන නොවේ කියලා. ඉතින් එදා එහෙම කළා. නමුත් අපිට තාම බැරි වුණා. අපි අසාර්ථකයි. අපිට බැරි වුණා ශ්‍රී පවන් මහත්මයාගේ ඉස්සරහා පිට ගිහිල්ලා එතන කිරිබත් කාලා කෑ ගාලා හූ කියලා ශ්‍රී පවන් අගවිනිසුරුවරයාව එලවන්න අපිට තාම බැරි වුණා. අන්න ඒක තමයි වෙනස. ඒක තමයි සනීපේ. ඒක තමයි චූන් එක. දැන් ජනතාව අහනවානේ මේ වෙනස සැපද කියලා. අන්න ඒක තමයි මේ වෙනස. එදා මොනවාද මොහාන් පීරිස්ලා කළේ? මොහාන් පීරිස්ලා අර ප්‍රදීප් එක්නෑලියගොඩ අතුරු දහන් වුණ එක අද අපේ ඉන්න අපේ ඇමතිවරෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් අපේ අරුන්දික ප්‍රනාන්දු වුණත් කියද්දි ඉතාලියේ මෙහෙ පිටියා කියපුවම මොහාන් පීරිස් අගවිනිසුරුතුමා මොනවද කිව්වේ? එතුමා කිව්වා දෙයියෝ තමයි දන්නේ කිව්වා. එක්නෑලියගොඩ ගැන මම දන්නේ නැහැ, දෙයියෝ තමයි දන්නේ කියලා කිව්වේ. ඊට ඉස්සෙල්ලා හිටිය අගවිනිසුරුවරයා මොනවද කිව්වේ? එයාගේ නම සරත් නන්ද සිල්වා. එතුමා තමයි මේ හූවක දුර මෙතන ඉඳලා හූවක දුර කයිසම නැතුව අඬවෑය කිහිපිටින් ඉඳලා අහු වුණා මෙතන පාර්ලිමේන්තුවේම මෙතන දියවන්නාවේ මෙතන අහු වුණා සරත් නදසිල්වා. වික්ටර් අයිවන් මහත්තයා ලිව්වේ ඇඳිවත නැතුව අණ්ඩවයාක පිටින් හිටුවේ හිටියා නීතිඥවරියක් සමග. එතුමා මොනවද කිව්වේ? මම නෙමෙයි මේ කිව්වේ. එතුමා මොනවද කිව්වේ? හිටපු ජනාධිපතිතුමා ගැන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මිලියන 82ක සුනාමි වංචාව ගැන කතා කරද්දී එතුමා මොනවද කිව්වේ? මම හිරගෙදර යවන්න ඕන කෙනාව රජගෙදර යවුවා, මට සමාවෙන්න, මට සමාවෙන්න, මට සමාවෙන්න කියලා තුන් පාරක් කිව්වා ඒ කාලේ හිටිය අගවිනිසුරුවරයා. අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව තමුන්ගේ වේදිකාවේ ප්‍රධාන කතිකෙක් හැටියට ඒ විනිසුරුවරයාම තියන් ඉන්නවා. ඌත් ලැජ්ජ නැතුව එතනටම ගිහිල්ලා අද වෙන එකක් කියනවා. ඉතින් මෙහෙමයි මෙහෙමයි අගවිනිසුරුවර ඒ කාලේ හැසිරුණේ. ඉතින් දැන් උසාවිය වෙනස් වෙලා දැන් මේ වෙනස එකපාර ජනතාවට දරා ගන්න අමාරුයි. මොකද මේක මොකද දැන් ඉන්න විනිසුරුවරු රජයට විරුද්ධ තීන්දුව දෙන්නේ. නමුත් රජේ ඒකට හිරිහැර කරන්නේ නැහැ, හූ කියන්නේ නැහැ, කෑ ගහන්නේ නැහැ. අපි හිසනම ආචාර කරනවා, අධිකරණයට ගරු කරනවා. අපි සීල දේවල් ඉවසා දරාගෙන අපි නඩු හරියාකාරව ක්‍රියාත්මක කරනවා. දැන් මේ මෙතන ඉන්න මහත්තයෙක් කතා කරලා කිව්වා අපේ මන්ත්‍රීවරයෙක් මේ FC idea එක ගැන. FCID එක නිත්‍යානුකූල නැත කියලා. මේක මේ බොහොම පැහැදිලිව මම මේක සභාගත කරනවා මේ ලියවිල්ල. FCID නිත්‍යානුකූලයි. කොටුව මහේස්ත්‍රාස්ගෙන් තීන්දුවක්. දිනය 2016 16 10යි 25. දෙවනි පිටුව ආනන්ද වීරසූරිය මහත්තයා ලියලා තියෙනවා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාෂයේ පොලිස් ආඥා පනතට 90 පිහිට වූ නිත්‍යානුකූල ආතනක් බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ ප්‍රකාශ කර සිටියාය. ඇය එසේ ප්‍රකාශ කළේ පොලිස් මූල අපරාධ කොට්ටාෂය පොලිස් ස්ථානයක් නොවන බැවින් එහි කටයුතු නීත්‍යානුකූල නොවන බවට නීතිඥයෙකු විසින් ඉදිරිපත් කර තිබු පෙත්සම ප්‍රතික්ෂේප කරමිනි. දැන් මේක කියලා තියෙන ලංකා ජයරත්න මෙනවිය එතුමිය විනිසුරුවරියක්. දැන් එයාටත් වඩා ඉහළ මන්ත්‍රීවරු මෙතන ඉන්න බෑ. මෙතන ඉන්න මම කැමති නෑ නම කියන්න. මෙතන හිටිය මෙතන ඉන්න අපේ මන්ත්‍රීතුමාගේ පියා කිව්වා FCID එකේ පොලිස් කට්ටයනම් DIG දක්වා ගල් ගහලා මරනවා කියලා කිව්වා. දැන් ඒකට ප්‍රමිණිලක් තියෙනවා. ඒක විභාග වෙන හින්දා මම ඒකට කතා කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ එතුමා කිව්වා මම එහෙම කිව්වේ නැහැ කියලා. නමුත් අපි අන්තර්ජාලය හරහා ඔහුගේ මූණ, ඔහුගේ රුව, ඔහු තර්ජනය කරන හැටි, එතන නාමල් රාජපක්ෂ මහත්තයා ඉන්න හැටි, ඔහුගේ පුත්‍රයා ඉන්න හැටි, ඒ සියලු දේ දැක්කා. දැන් නැහැ කියන්න බෑ. වීරයා වගේ කිව්වනම් වීරයා වගේ උසාවියට යන්නත් ඕන. කිව්වා නම් කිව්වා කියන්න ඕන. මොකටද බය වෙන්නේ? ඒ එතන විශාල තර්ජනයක් තියෙනවා. ඔහු කියනවා FCID කේ DIG කෙනා පොලිස් කට්ට දලකා ගල් ගහලා මරනවා කියලා. ඒ කියන්නේ අර මැද පෙරදිග ශර්යා ලෝයක වගේ. ශර්යා නීතිය අපි රිසාන නාෆික්ලා ගැන, අපි කන්දිරා පාලමයට, අපි ඔලෙයියා කඳවුර ගැන කතා කළා මෙහෙම ගල් ගහලා මරන්න බෑ කියලා. දැන් මේ අය කියනවා මේ නීතිය ක්‍රියාත්මක කරන අයව ගල් ගහලා මරන්න ඕන කියලා. දැන් බලන්න ඔය දෙරණ කියන නාට්‍යයේ, සෙදු කියන නාට්‍යයේ මේ වගේ දේවල් කියනවා. හොරකම් කරපු අය, මිනි මරපු අය සංසුන් නැහැ. ඇත්ත. එයා සෝරත හාමුදුරුව කියන පොඩි හාමුදුරුව කියනවා ඇත්තෙන්ම හොරකම් කරපු එකාට නිින්ද යන්නේ නැහැ. මිනි මරපු එකාට නිින්ද යන්නේ නැහැ. කුඩු ගේන එකාට නිින්ද යන්නේ නැහැ. එතනෝල් ගේන එකාට නිින්ද යන්නේ නැහැ. ගංජා ගේන එකාට නිින්ද යන්නේ නැහැ. පබ්ලික් ප්‍රොපර්ටි, මහජන දේපළ හොරකම් කරපු එකාට පීස් ඔෆ් මයින් නැහැ. සැනසීමක් නැහැ. ඌ කෑ ගහනවා, පෙරලි කරනවා, හූ කියනවා, නොයෙකුත් දේවල් කරනවා. ඉතින් අපි බොඩි ලැංග්වේජ් එකෙන් අඳුර ගන්න ඕනේ මේ හාදයා මෙච්චර මේ කුලප්පු වෙලා ඉන්නේ මා පස්සේ පොලිසිය නෙහින්දා. ඉතින් අපි මේ පොලිසියට, මේ FCID එකට, මේ බ්‍රයිබරි කමිෂන් එකට, මේ බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමට, CID එකට සහ මේ නිලධාරීන්ට මේ හොරුන්ගෙන්, මේ තක්කඩින්ගෙන් චරිත සාධක බලාපොරොත්තු වෙන්නේ නැත. අපි කොහොමද හොරුන්ගේ චරිත සාධක ඉල්ලන්නේ? අල්ලන්නේ කාගෙන? අපි බලා මේක අහන් ඉන්න ජනතාව පොඩ්ඩක් හිතන්න. හොරු කියයිද? අනේ මේ ආණ්ඩුව ජනවාරි 8 ඇවිල්ලා ෂෝක් එකට හොරු අල්ලනවා. අනේ ෂෝක් එකට ඉන්වෙස්ටිගේෂන් කරනවා. ෂෝක් එකට මේ විමර්ශන කරනවා. මේ අය ෂෝක් එකට අපිව දානවා, හිරේ දානවා, රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනවා. මට පුදුම මෙතනට මේ රිමාන්ඩ් මේ බන්ධනාගාර රියෙන් එන එක. මෙතනට මම දකින්න පෙලක් කියලාට බන්ධනාගාර රියෙන් එනවා මාංචු දාගෙන හිටපු മന്ത്രിවරු ඇමතිවරු මෙතනට ඇවිල්ලා මිනි හැකෑ ගන්නවා කෝ හූ හූ හොරු ඇල්ලුවද කියලා. ඊට හොරා හොරා ආවේ බන්ධනාගාරියෙන් ඇවිල්ලා කියන හොරා ඇල්ලුවද කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මම කියන්නේ දැන් හොරකම් ගැන බොහොම විනිවිද පේන තත්ත්වයක් අද රටේ ඇති වෙලා තියෙනවා. බයක් වෙන්න නැහැ. අද අධිකරණ අමාත්‍යාංශය ගැන කතා කරද්දි මම විශේෂයෙන් කියන්න ඕනේ එක දෙයක්. අධිකරණ ඇමතුමා ඉන්නවා.
තව විනාඩියක් කියනවා මන්ත්‍රීතුමා.
ආ
තව විනාඩියක්.
අනේ මට තව විනාඩි පහක් වැඩිපුර තිබුණා කියලා කිව්වා. පොඩ බා. I already told.
ඔබතුමාට ලබා දීලා තියෙන කාලය තමයි විනාඩි 10.
නෝ නෝ අය. අනේ කියලා කියන්නමයි. මේ මේ ඉතිහාසයේ මේ අධිකරණ ඉතිහාසයේ නිර්භීතම නඩු තීන්දුව දුන්නේ කවුද? පද්මිනී එන් රණවක ගුණතිලක කියන ඒ ශ්‍රේෂ්ඨ කාන්තාව. එතුමිය සියලු දෙනාගේ මර තර්ජන සියලු දේ තියෙද්දි මේ තීන්දුව දුන්නා. අද ඇයව පානදුරේට මාරු කරලා තියෙනවා. එතකොට පිලපිටිය මහත්තයව අනුරාධපුරයට මාරු කරලා තියෙනවා. මෙවැනි දේවල් පහුගිය ටික වෙලා තියෙනවා. ඉතින් මේවට වග කියන්න ඕනේ කවුද? එතකොට අධිකරණ කොමිසමෙන් ඇවිල්ලා සරත් ආබ්‍රු තර්ජනය කරලා තියෙනවා විනිසුරුවරියට. ඉතින් මේ වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් මේව ගැන හොයන්න කියලා ඒ වගේම මම ඉල්ලා හිටිනවා අධිකරණ ඇමතුමා මෙතන ඉන්න හින්දා කරුණා කරලා ගරු අධිකරණ ඇමතුමෙනි මේ විනිසුරුවරු ගෙවන්නේ සැප පහසු ජීවිත නෙමෙයි. මේ විනිසුරුවරු උදේ ඉඳන් හැන්දෑව වෙනකන් දකින්නේ ජන මිනි මරපුවා, ගංජා ගෙන ආපුවා, කුඩු ගෙන ආපුවා, පොඩි ළමයිව දූෂණය කරපුවා. එයාට ආතතිය තියෙනවා. ඒ අයගේ වැටු වැඩි කරන්න, හොඳ නිරනිවාස අරන් දෙන්න, එයාට ආරක්ෂාව ලබා දෙන්න. මොකද පහුගිය යුගයේ කුඩුකාරයට විරුද්ධව නඩු තීන්දුවක් දීලා සරත් අඹේ පිටිව ගෙදර පොඩිකෝ ඉස්සරහා ඔලුවට වෙඩි තියලා මරලා දැම්ම. එහෙමයි ඒ කාලේ උනේ සිද්ධි. ඒ කාලේ හිටපු දැන් අපේ අතන අතන ඇති අපේ පූජිත ජයසුන්දර මහත්මයා ගැන කට්ටියක් කතා කළා. ඒ අය කිව්වා එතුමට යම් යම් දේවල් කිව්වා. එතකොට හිටිය බාලසූරිය මහත්තයලා මොනවද කළේ? ඒ කාලේ ජීවර ඇන්තරි ලාම්පු තෙල්වල මේ මිල ගැන කතා කළා කියලා ඔලුවට වෙඩි තින්න ඕඩරේ දුන්න මිනිස්සයා. ඉතර රොෂාන් චානුකලව මරන්න ඕඩරේ දුන්න මිනිහා. මේ වගේ තමයි ඒ කාලේ වැඩ උනේ. ඒ හින්දා අපි ගරු කරනවා මේ ආව පොලිස්පතිතුමාටත්. එතුමා කෙසේ හෝ මේ හිටපු කැබිනට් ඇමතිවරුන්ව පවා අද රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න මූලික වෙලා තියෙනවා. මෙහෙම කරපුවම මොකද්ද වෙන්නේ? මේ සංස්කෘතිය දැක්කම මොකද්ද වෙන්නේ? අපේ පැත්තේ ඉන්නව නේද හොරකම් කරන්න සිහින මවමව ඉන්න අය? දැන් මේ අපේ ආණ්ඩුවේ ඉන්නවා ඊළඟට හොරකම් කරන්න යටිමඩි ගහන සිහින මවමව. අන්න ඒ උණුත් බය වෙනවා. අන්න ඒ උන් බය වෙනවා. මොකද දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා. හා අගමැතිතුමා ගැන කියන එක මම කෝප් කමිටුවේ මම හිටිය සමාජිකයෙක්. තමුන්නාසලට පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් අපිට කතා කරන්න දෙන්න. තමුන්නාසේ දන්නවද අර්ජුන ඇලෝෂියස්ගේ හොඳම යාළුවා කවුද? නාමල්. නාමල් රාජපක්ෂ.
අල් හොරා. පරණ හොරා. පරණ හොරා.
ගරු ගරු මුල්ලාසනුර මන්ත්‍රීතුමනි අර්ජුන ඇලෝෂියස්ව අල්ලන්න අපිට මේ අයට වඩා උනන්දුවක් තියෙනවා. මොකද ඒ නාමල් රාජපක්ෂගේ හොඳම ගෝලයා අර්ජුන ඇලෝෂියස් ගාව තියෙන සල්ලිවල වැඩි හරියක් තියෙන නාමල් රාජපක්ෂගේ ඩුබායි කවුන්ටර. ඒක ඉදිරියේදී එළිවෙයි. ඒක තමයි ඇත්ත. ඇයි නාමල් රාජපක්ෂ අර්ජුන ඇලෝෂියස්ට බයින්නේ නැත්තේ? ඇයි 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 පුළුවන් නම් නාමල් රාජපක්ෂට මම අභියෝග කරනවා. පුළුවන් නම් අර්ජුන ඇලෝෂියස්ට බයින්න. ඇයි බයින්නේ නැත්තේ? බයින්නේ නැත්තේ එයා අරලිය ගහ මාධ්‍යයේ දිගටම අසුරු කරපු යාළුවා හින්දා. ඒක තමයි தත්තේ. ඒක තමයි ඇත්ත. ඉතින්
අවසානයි.
එහින්දා මේ කෝප් කමිටුවේ දේවල්වත් මේ දූෂණවත් කවදාවත් වහන්නේ නැහැ. මොකද අර්ජුන ඇලෝෂන් සිටියේ කවුද? පර්පචුවල් ට්‍රෙෂරිස් කියන්නේ මොකද්ද? පර්පචුවල් ට්‍රෙෂරිස් එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ හිටියේ කවුද? අජිත් දිවාර්ග අබ්‍රාල් මොනවද වැඩ කළේ? අජිත් දිවාර්ග අබ්‍රාල්ගේ සිස්ටර් එයාගේ සොහොයුරිය හිටියේ පර්පචුවල් ට්‍රෙෂරිස් එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ. මේවා සේරම ඉදිරියේදී ලස්සනට එළියට එයි.
ඒ හින්දා
කවදාවත් අපිට මේ බැඳුම් කර වංචාව හංගන්නවත් යට ගහන්නවත් උමනාවක් නැහැ. තමුන්නාස්ලට එකවරක් උමනා නම් බැඳුම් කර වංචාව එළියට ගේන්න අපිට සිය සැරයක් ඕන. මොකද අපිට අල්ල ගන්න පුළුවන් නාමල් රාජපක්ෂගේ, බැසිල් රාජපක්ෂගේ, අපේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සල්ලි ඩුබායි account වල හැන්ඩල් කළේ වෙනි කවුරුත් නෙමේ අර්ජුන ඇලෝසියස් කියන එක අපිට හොයාගන්න.
අවසන් කරන්න මන්තුමා.
ඉදිරියේදී ලස්සනට එළියට එයි.
ඔව් බොහොම ස්තුතියි.
ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙද්දි
පොරුවට
මේ අය කියන්න හදනවා මේ දැන් මේ තියෙන ආණ්ඩුව පක්ෂග්‍රාහී කියලා.
මන්තුමා කාලේ හරි ඔ කාලේ අවසානයි.
දැන් පහුගේ ටිකේ කොහොමද
කාලේ අවසානයි.
එහෙම කරන්න. එනම් බොහොම ස්තුතියි.